දිහා පැයක් බලා ඉන්නවන් පුළුවන් නම් ගොඩක් හොඳයි. එක රූපයක් දිහා පැය භාගයක් බලන් ඉන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ දිහා හරි කමන්නේ, මං කියේ හිත දුවන්න නොදී බලා ඉන්න පුළුවන්ද? පුළුවන් නම් ලොකු දෙයක්. ඒක ඒකට අපි කියනවා සමාධිය කියලා. වෙන දේවල් වලට දුවන්නේ නැත්තම් දෙකම තියෙනවා. එතකොට මම දන්නේ පුළුවන් දෙයක්ද කියන්නේ කියලා. මම නම් කියන්නේ පැය භාගයක් නෙමෙයි, තත්තරයක් එක රූපයක් දිහා බලා ඉන්න එක ගන්නකො පැය භාගෙ පැත්තක තියලා. ඒක පටිච්චා උප්පන්න විදිහ අඳුර ගන්න පැය භාගයක් පැයක් බලා ඉන්න ඕනේ නැහැ. එක ක්ෂණයක රූපයක් දැක්කනම් එතනත් පටිච්ච සමුප්පන්නයි. ආයේ එතනම බලනවා කියන්නේ ධර්මයේ දැකලා නැහැ. ආයේ ඒ රූපෙම දකිනවා කියන්නේ ධර්මයේ දැකලා නැහැ. පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. දැන් රූපේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? අහෙන් දැකලා නැහැ. පයදාගේ බලන් ඉන්නකොට කීසරයක් ඇහෙන් බලන්නේ නැද්ද? පයදාගේ උන්නේ තත්තරයක් බලන් හිටියත් ඇහැ දහස් වාරයක් කෝටි ගාණක් ඇහැ උපද්දලා බලන්නේ. ම්ම්. ඒ කියන්නේ හැම හිතකටම රූපේ දකින්නවා කියලා හිතක්නේ පහළ වෙන්නේ. හිතනේ දැනගන්නේ රූපේ තියෙනවා කියලා නේද? ඒ හැම හිතක්ම අපි නිකන් කියන චිත්තක්ෂණයක් කියලා, ඒක කාලයක් නෙවෙයි. මේ බොහොම ඈ ඔය කාලයේ මිම්මක් නෙමෙයි ඔය ක්ෂණය කියන එක. අපි ඒක දාගන්න හැදුවට නිකන් හිතන්න තත්පරයක් කියනකොට කෝටි ගාණක් හිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒක රූපයක් දිහා බලා ඉන්නවා කියන්නේ එක රූපයක් දිහා බලා ඉන්නා නෙමෙයි, ඒ රූපේ දකින්න හිත ගොඩාක් ඇති වෙලා නැති වෙලා නේද? ඉතින් අපි ඔය පැය භාගේ හරි පැය හරි නෙමෙයි බලන්න ඕනේ. එක මොහොතක එක හිතක ওই රූපේ දැනගත්තේ කොහමද? එකනම් ওই රූපේ තියනවා කියලා දැනගත්තේ කොහමද? එහෙන් දැකලා නේද? එහෙන් දැක්කහම රූපයක් තියෙනවා කියලා දැනගන්නවා. අපි මේ කණුව දිහා බැලුවොත් කණුව තියෙනවා නේද? කොහොමද දැනගත්තේ? පෙනුන හින්දා. එහෙන් දැක්ක හින්දා නේද දැනගත්තේ? අපිට හිතෙනවා එතන කණුව තියෙනවා, එතන ෆෑන් එක තියෙනවා. කවුද ඉන්නවා? ශරීරයක් දිහා බලලා අන්න කවුද ඉන්නවා කියලා හිතනවා නේද? රූපෙන් නේද? නැව ඒ රූප වලට කියන්නේ අජ්ජත් රූපද බහිද්ද රූපද? බහිද්ද රූපේ බාහිර රූප. අජ්ජත් රූපේ මොකද්ද? ඇස. ඇසෙන් දැකලා නේ දැනගත්තේ නේද? ඇහැ අජ්ජත් රූපේ, කනුව බාහිර රූපේ. දැන් අහන්නේ ওই කනුව දිහා පැය භාගයක් බලා ඉන්නවා. ඒ වගේ කතාවක් නේද ඔය අහන්නේ? ඒක හරි. දැන් පැය භාගේ කතාව, පැයක් කතාවක් ඇහිලා ඉතින් මං කියන්නේ පැයක් බලා ඉන්න ඕනේ නැහැ. ඔබ නිකන් මේ ක්ෂණයකට දැක්කත් පටිච්ච සමුප්පන්න වෙලා, ඒ පටිච්ච සමුප්පන්න බව නොදන්න හින්දායි ඔය ගොඩක් වෙලා බලා ඉන්නවා කියන්නේ. අපි ගොඩක් වෙලා බලා ඉන්නවා කියන්නේ හිත ගොඩක් හදනවා කියන එක. හරි, ඒ ගැනම දැන් ඕක ඇත්තටම ඕක එන්නේ සමාධියේදී. සමාධියේදී කරන්නේ එක අරමුණකම හිත තියා ගන්නවා කියලා ඕක තමයි ලෝකෙට අයිති විදිහට කියන්නේ. අරමුණක් තියනවා, හිතක් තියනවා, ඒකෙම තියාගෙන ඉන්න. ඇත්තට සිද්ධ වෙන්නේ මොකද්ද? හරි, හැම චිත්තක්ෂණේම හිතක් හැදෙනවා ඒ අරමුණ ගැන නේද? ඒ සිද්ධි ගොඩාක් නේද ඔය? ආනාපාන සතියේ හිත තියනවා කියන්නේ ඒ මොහොතේ හුස්ම දකින්න හිතක් හැදෙනවා. නේද? ඊළඟ මොහොතේ තව හිතක් හැදෙනවා හුස්මක් දකින්න. තව හිතක් හැදෙනවා හුස්මක් දකින්න. රූපයක් දකින්නත් ඔය සිද්ධියමයි. ඔය කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා නේද? දැන්නම් නැහැ නේද? තව ටිකකින් අන්න දැන් ආයේ ඇහෙනවා. ඇහෙනවද? ඒකත් ඇති වෙනව නැති වෙනව නේද? හරි නේද? දැන් බලන්න ඒ මොහොතේ ඒ සද්දය අහන්න හිතක් හැදෙනවා. ඔව් නේද? ඉතින් ඔය හිත දිගටම හැදුනොත් සද්දේ තියෙන අපි හිතනවා සද්දේ දිගට තියෙනවා කියලා. සද්දේ නෙමෙයි දිගට තිබුණේ. සද්දේ දැනගන්න හිත ආයේ හැදුනා. සද්දේ දැනගන්න හිත ආයේ හදනකොට අපිට හිතෙනවා ඒක තියෙනවා කියලා. ඒ සද්දේ ගැන නිහිතන්? ඔව් ඝන සංඥාව කියන්නේ ඕක තමයි. ඒ වෙනම තෝරගන්න. දැන් අපි බලමු දැන් මේ දැන් මොකක් හරි රූපයක් තියනවා කියලා දැනගන්නේ හිතකින් නේද? ඒක පැහැදිලි නේද? දැනගත්තා කියන්නේ හිතක් හැදුණා. හිත හැදුන්නේ නැත්නම් දැනගනීද? නැහැ. ඩපි සාමාන්‍ය මට්ටමේ ගත්තොත් ඇහක් තියෙනවා, රූපක් තියෙනවා. හිත හැදුන්නේ නැත්නම් දැනගනීද? මෙච්චර වෙලා කනුව තිබුණා මං ඕක කියනකම්. ඕක දැනගත්තේ නැහනේ. ඇහි ගැටෙන්නත් ඇති. නේද? ඈ? ඔය කියන්නේ හිතක් හැදුන්නේ නැහැ ඒක දැනගන්න. ඇහි ගැටුණාට. ඇහැ තිබුණා රූපේ තිබුණා කියලා දැනගන්න බෑ හිත හැදුන්නේ නැත්තම්. හරි තව විදිහකට කියන අවධානය යොමු වෙන්න ඕනේ. එහෙම එකකුත් තියෙනවා. හරි ඒකට අදාළ හිත හැදෙන්න. ඈ දැන් අතන දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි ගොඩක් වෙලා එකක් දිහා බලා ඉන්නවා කිව්වට එකක් දිහා බලා ඉන්නා නෙමෙයි. ආයේ ඒ සඳහා හිත හැදෙනවා. ඒ අරමුණම දැනගන්න ආයේ හිත හැදෙනවා. අපි එකම දේ ගැන ආයේ හිතනකොට ඒකමයි අරමුණු වෙලා තියෙන්නේ. හරි? නේද? එකම සිද්ධියක් ගැන හොඳට පුරුදු ඇතිනේ ආයේ හිතා ඉන්නවා. ඒක අමතක කරන්නම බැහැ. මෙතන වෙන අනිත් දේවල් මොකක්වත් දන්නේ නැහැ. ඔව් ඒක ගැනමයි. දැන් අපි එකම දෙයකට හිත යොමු වෙලා තියෙනකොට දැන් කුසල් අරමුණක් නම් අපි කියනවා ඒක සමාධියක් කියලා. එකම අරමුණකට ආයේ ඔව් දැන් එකම අරමුණ කිව්වට සම්මතෙන් එකම අරමුණ කිව්වට එකම අරමුණ නෙමෙයි. ඒ මොහොතේ හිතකට අරමුණු වෙනවා. එක හිතකට අරමුණ තව හිතකට අරමුණ නෙවෙයි. ආයේ අලුත් හිතක් නේ. ආයේ අලුත් හිතකින් දැනගන්නවා. තව හිතකින් ඊළඟට දැනගන්නවා. තව හිතකින් ඊළඟට දැනගන්නවා. දැනගන්නේ එකම ස්වභාවය නම් අපිට හිතෙනවා මේ එකක් ගැනමයි බලා ඉන්නේ කියලා. අනිම සිද්ධියක් කියලා තියෙනවා. ඒක එකක් ගැනම බැලුවා නෙමෙයි එක එක හිතකින් හිතට මොනවාද අරමුණු වුණා. ඊළඟ හිතට තව එකක් අරමුණා. ඊළඟ හිතට තව එකක් අරමුණා. හරි? අරමුණ එකක් තනිව පවතිනවා නෙවෙයි. ඒ මොහොතේ හිත දැනගන්න අරමුණක් තියෙනවා. අන්ට මේ මොහොතේ හිත දැනගන්න අරමුණයි ඊළඟ මොහොතේ හිත හිතට අරමුණු වෙන එකයි දෙකක්. ඒ වෙනම හිතක් නේ. එක වගේ කියලා අපිට හිතෙනවා. එහෙම ගතියක් තියෙනවා. ඒක වගේ වුණාට එකම නෙවෙයි. වෙනම හිතක් නේ. දැන් තෙල් ටිකකින් පහන පත්තු වෙනකොට නේද? ඒ මොහොතේ තෙල් ටිකෙන් එක දැල්ලා. තව මොහොතක තෙල් ටිකකින් තව දැල්ලා. ඔය දෙක එක වගේ වෙන්න පුළුවන්. පේන්නේ එක වගේ. ඒනට ඒක වෙනත් සිද්ධියක්. දැන් තියෙන දැල්ල දැන් තෙල් වලට. ඊළඟ මොහොතේ දැල්ල ඊළඟ තෙල් වලින් හටගත්තේ. ඔය දෙක එකක් නෙවෙයිනේ. හැබැයි අපිට එක වගේ හින්දා හිතෙන්නේ තනි දැල්ලක් කියලා. නැත්තම් එකකට එකක් වෙනස් සිද්ධි ගොඩක් නේද? දැන් මේ මොහොතේ පත්තු වෙන තෙල් ටිකෙන් දැල්ලක් හටගත්තා නම් ඊළඟ මොහොතේ තව තෙල් ටිකකින් තව දැල්ලක් නේ හටගන්නේ. මේ දැල්ලම හටගන්න පුළුවන්ද? බෑ. අපේ මුලාවට තමයි අපි කියන්නේ නෑ නෑ අර එකම දැල්ල. එන මුලාවට ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි. ඇත්ත ඇති හැටි දැක්කනම් ඒ මොහොතේ යෙදුන හේතු ටිකෙන් ඒ මොහොතේ ඵලය. තෙල් ටිකක් ටිකක් ඔක්සිජන් ටිකක් ඔය ටික පත්තු වුණා. නේද? ඒ ඒ වෙලාවේ ඵලයක් ඒ මොහොතේ දැල්ල. ඊළඟ මොහොතේ දැන් අර තෙල් ටික තියෙනවද? නෑ. අර තිරේ තියෙනවද? නෑ. අර ඔක්සිජන් ටික තියෙනවද? නෑ. ඊළඟ මොහොතේ දෙන්නේ වෙනමම හේතු ටිකක්. අලුත්ම හේතු ටිකක්. එතකොට හටගන්න එක පරණ එක වෙන්න පුළුවන්ද? නෑ. මේ හටගන්නේ අලුත් දැල්ල. ඔබනේ ඇත්ත තත්ත්වේ. අර අපිට පේන්නේ ඇත්ත නෙවෙයි. ලෝකයාට පේන්නේ ඇත්ත නෙවෙයි. ලෝකයාට බොරුව තමයි ඇත්ත වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ. ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු කියන්නේ ඒකයි. ලෝකයාට ඇත්ත නෙමෙයි පේන්නේ. බොරුව ඇත්ත වගේ පේනවා. තියෙන දේ දිහාමනේ අපි බලා ඉන්නේ කියලා තමයි හිතෙන්නේ. මම කණුව දිහා බලා ඉන්නවා. ආ ඔය තියෙන කණුවනේ බලා ඉන්නේ. ගිය සතියේත් ඕක තිබුණා. ඒ කණුවමනේ. නේද? මං හේතු වෙලා ඉන්නේ ගිය සතියේත් තිබුණ කණුවටමයි. ඊළඟ සතියේ සැතනම වාඩිලා ওই කණුවටම හේතු වෙනවා. ඕක ලෝකයාට ඇත්ත. හැබැයි රහතන් වහන්සේට බොරු. එතකොට අපි රහතන් වහන්සේගේ தත්වේ තමයි යථාභූත ස්වභාවය. ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි කියන්නේ දැන් කණුව තියනවා කියලා දැනගත්තේ කොහමද? ඔන්න ආයතනයක් වැඩ කරලා. ස්පර්ශ විලා වෙන්න පුළුවන්, ඇහෙන් දැකලා වෙන්න පුළුවන්, නේද? අල්ලලා බලලා වෙන්න පුළුවන්. මොකක් හරි ආයතනයක් හරහමයි දැනගන්න පුළුවන්. මොකක් හරි ආයතනයක් හරහමයි දැනගන්න පුළුවන්. දැනගන්නවා කියන්නේ මොකද්ද? පාලි වචනේ මොකද්ද දැනගන්නවා? විඥානේ. දැනුවත් වෙන ගතියට කියන්නේ විඥානේ. ඒක විඥානයක් පහළ වෙන්න පුළුවන්ද ආයතනකින්තරව? බෑ. මොකද විඥාන 6යි තියෙන්නේ. ආයතන 6ට අදාළ විඥාන 6 විතරයි. වෙන විඥානයක් නැහැ. නේද? මොනවාද විඥාන 6? ඇහැ නිසා චක්කු විඥානය, කන නිසා සෝත විඥානය, නාසය නිසා ඝාන විඥානය, දිව නිසා ජීවා විඥානය, කය නිසා කාය විඥානය, මනස නිසා මනෝ විඥානය. ඒතර මොනව හරි දැනගත්තා නම් ඔය හයෙන් එකක් වෙන්න ඕන. හයෙන් එකක් කියන්නේ ආයතනයක් වැඩ කරන්න ඕන. නේද? මොනවම හරි දැනගත්තා. ඒතර මේ කණුව තියනවා කියලා දැනගත්තා නම් ඔය ආයතනකින් හටගත්ත විඥානකින් දැනගෙන තියෙනවා. අර තෙල් ටිකයි තිරෙයි දැල්ලයි වගේ. ආයතනක් උපදින්න ඕන. නේද? ආයතනේ නිසා උපදින හිතෙන් තමයි දැනගෙන තියෙන්නේ. එතකොට තව මොහොතක් කියන්නේ දැන් මේ ආයතනේ නිරුද්ධයි ආයේ ආයතනයක් උපදදනවා. ආයේ ඇහැම වෙන්න පුළුවන් උපද්දන්න. එහෙනම් ආයේ ඒක නිරුද්ධ වෙලා තමයි ආපහු බලන්න පුළුවන් ආයේ අලුතෙන් ඇහැක් උපද්දල. ආයේ බලනවා කියන්නේ ආයේ අලුතෙන් ඇහැක් උපද්දල බලන්න. ඔව් කොහොම කියනකොට අපිට හිතෙනවා මේ වේගෙන් ඇති වෙලා නැති වෙනව නේද? එකක් ඇති වෙලා නැති වුණා. ඊළඟට තව එකක් ඇති වෙලා නැති වුණා. ක්‍රියාවලියක් විතරයි. ඔව්. ක්‍රියාවලිය වුණාට අපිට හිතිලා තියෙන දෙයක් තියෙනවා කියලා. නෑ එකම දේ දිහා පැයක් බලා ඉන්නවා කියලා කිව්ව. පුළුවන් නේද එකම දේ දිහා බලා ඉන්න? බෑ. ඒක නම් මොකක් හරි දැනගන්නවා කියන්නේ හිත. ඒ හිත නැති වෙලාමයි ඊළඟ මොහොතේ දැනගන්නේ තව එකක්. ඒක තව හිතක්. ඒ හිත නැති වෙලාමයි ආයේ තව එකක් දැනගන්නේ. නේද? ඒතකොට මේ දැනුවත් වෙනවා කියන්නේ හිත ආයේ උපදිනවා. හිතක් උපදින්නේ නැත්නම් දැනගන්න බෑ. ඉඳ ගෙහින් තියෙද්දි දන්නේ නැනේ නේද? හිත උපදින්නේ නැහැ. ඒතර අපි අවදි වෙලා තියෙනවා කියන්නේ ආයතන 6 වැඩ. ආයතන 6න් අරමුණු අරන් දෙනවා. නැවත ඔව් දැන් ඒක තේරුම් ගන්න දැන් එක මොහොතක දකින්නවා කියන එකේ තියෙන්නේ මොනවද? පංච උපාදානස්කන්ධය. රූපයක් තියෙනවා. ඕක ගැන අපිට කැමැතිද අකමැතිද කියන ගතිය වේදනාවක් තියෙනවා. ඒකට සංඥාවක් තියෙනවා. ඒක ගැන නිකන් අදහසක් චේතනා ටිකක් ඇවිල්ලා සංකාරේ. ඕක දැනගෙන විඥාණය. එක මොහොතක මේ කණුව තියෙනවා කියලා දැනගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය. එක සිතක. හරි. මම කියන්නේ ඔක පැයකට බලන්න නෙමෙයි එක ක්ෂණයකට තේරුම් ගන්නකො. එක ක්ෂණයකට පංච උපාදානස්කන්ධයක් හැදිලා. එතකොට ඒ පංච උපාදානස්කන්ධය අර පහන් දැල්ල වගේ හිතන්. එක ක්ෂණයකට දැල්ලක්පත් වුණා. ආයේ තව හේතුය දෙනවා තෙල් ටිකක් තියෙනවා tire තියෙනවා ඔක්සිජන් තියෙනවා රස්නෙත් තියෙනවා ඔන්න තව දෙල්ලක් පත්තු වෙනවා තව පංච උපාදානස්කන්ධයක් හැදුවා ආයේ තව දෙල්ලක් පත්තු වෙනවා තව පංච උපාදානස්කන්ධයක් හැදුවා ඒක වේගෙන් වෙනකොට මොකද අපිට හිතෙන්නේ තනි දෙල්ලක් තියෙනවා තියෙන දෙල්ල දිහා තමයි මේ බලන්නේ බල්බ් එකෙත් ඒ වගේ සමහර වෙලාවට බල්බ් වල අර ගැහෙනවා ගැහෙනවා වගේ පේනවා එළිය ඇති වෙනවා නැති වෙනවා නේද ඒක නුත් හිතා ගන්න මේක මේ වේගේ වැඩි වුණහම අපිට මේ ගැහෙන ගතිය පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇතිලා නැති වෙන ගතිය පේන්නේ නැහැ. දැන් ඔතෙන් දිනනවා අපි දැනගන්න ඕන දෙයක් ඇතිලා නැති වෙනවා. ඈ? දැන් තේනීමක් සිද්ධ වෙනකොට ඇහක් තියනවා, රූපයක් තියනවා, චක්කු විඥානය පහළ වුණා. ඒ නිසා පෙනුණා නේද? ශබ්දයක් ඇහෙනකොට හිතෙනවා කනක් තියෙනවා ශබ්දයක් තියෙනවා සෝත විඥානේ පහළ වුණා ඒ නිසා ඇසුණා නේද? ගඳක් සුවඳක් දැනෙනකොට නාසයක් තියෙනවා ගඳ සුවඳක් අරමුණු වෙන එකක් තියෙනවා ඒක දැනගන්න හිතක් පහළ වුණා ගහන විඥාණය පහළ වුණා ඒ නිසා ඒ ගඳ සුවඳ දැනගත්තා නේද? රසක් දැනෙනකොට මොනවද තියෙන්නේ? දිව තියෙනවා රස තියෙනවා ඔව් ඒ නිසා පහළ වෙනවා ජීවහා විඥාණය ඒ නිසා රස දැනුණා නේද? ස්පර්ශයක් දැනෙනකොට කයට කයක් තියෙනවා ස්පර්ශ වෙන්න දෙයක් තියෙනවා ආය විඥානේ පහළ වුණා ඒ නිසා දැනෙන බව දැනගත්තා නේද? දැනුණා. ඊළඟට හිතෙන් හිතනවා. අන්න හිතක් තියෙනවා. හිතට අරමුණු වෙන්න දෙයක් තියෙනවා. ඒ නිසා තව හිතක් පහළ වුණා. ඕක දැනගන්න හිත. ඒකට කියනවා මනෝවිඥාන. මන ධම්ම මනෝවිඥාන. ඒ නිසා හිතුවා. පංච උපාදානස්කන්ධයක්මයි හැදෙන්නේ. හරි හිතෙන් හිතුවත් පංච උපාදානස්කන්ධයක්. ඇහෙන් දැක්කත් පංච උපාදානස්කන්ධයක්. කනෙන් ඇහුවත් පංච උපාදානස්කන්ධයක්. මොන ආයතනේ වැඩ කළත් ඔය හැදෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඕක දකින්න අපිට නුවණ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා සර්වඥතා ඥාණයෙන් දැකලා. ඒ මොන ආයතනේ වැඩ කළත් ඔය හැදුවේ පංච උපාදානස් මොනවද පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒව තහ තියනවා නේද දැක්කා කියනකොට රූපයක් දැකලා තියෙන්නේ නේද දොර බාහිර එකත් රූපයක් ඒක දැකපු ඇහත් රූපයක් නේද රූපේ හටගෙන එතකොට ඕක ගැන අපිට වේදනාවක් ඇවිල්ලා කැමැතිද අකමැතිද මැදහත්ද නේද කිසිම රූපයක් දිහා බලන්න බෑ ඔය තුනට වැටෙන්නේ නැතුව එක්ක කැමති එක්ක අකමැති එක්ක නැදහත් කැමතිත් නැහැ අකමැතිත් නැහැ ඈ දැනීම කියන්නේ මොන ආයතනෙන්ද ආයතනක හදෙන්නේ නැතුව දැනෙන්න බෑ විඥානයක් පහළ වෙන්නේ නැතුව දැනගන්න බෑ ආයතනයක් නැතුව විඥානේ පහළ වෙන්නේ නැහැ නේද දැනුනේ මොන ආයතනෙන්ද? ඇහුවේ දැන් සක්මන් කරනකොට එහෙම නේද? ඒ දැනෙන්නේ මොන ආයතනෙන්ද? කාය ආයතන. කාය ආයතන ඉපදී නැත්තම් දැනෙන්නේ නැහැ. හරි? කායයට ස්පර්ශය. ඒකයි ඔකට කායනුගතනාව කියන්නේ. කාය ආයතනේ වැඩ කරන හැටි ගැන ඔය බලා ඉන්නේ. හරි කයේ දැනීම දිහා මම පටන් ගන්නකොට මගේ කයේ මොනවා හරි දැනෙනවා නම් ඒ බව දැනගන්න එච්චරයි දැනෙන බව දැනගන්න අපි කියලා තියෙන්නේ දැනෙනවද ඒ බව දන්නෙත් නැහැ කයට දියට හිටනකොට ඔන්න දැනෙනවා කියලාවත් දැනගන්නවනේ ඒ වෙනේවා හිත හිතා ඉන්නකොට මේවා දන්නේ නැහැ දැන් වෙන්නේ මොකද්ද කියලා නෑ දුගානේ අපි එතෙන්ට දැනෙන බවවත් දැනගන්න ඕනේ ඊට පස්සේ තමයි ඒක ඇතුලේ මොනවද කියලා හොයන්න පුළුවන්. දැන් දැනෙන බවවත් දන්නේ නැත්නම් පංච උපාදානස්කන්ධයක් හැදුනා කියලා කොහෙත්ම දන්නේ නැහැ. නේද? ඒ මේක මේ පියවරෙන් පියවර ගැඹුරට යන්න තියෙනවා මේකේ. ඒ පටන් ගන්නයි ඔය සිහියට හිටන්න කියන්නේ. සිහියට හිටීමේදී කිසිම ධර්මයක් නැහැ. මේ කලබල හිත පොඩ්ඩක් ගෙනහැලා ඔන්න මේ දිහා බලන්න කියනවා විතරයි. එත දැනීම දිහා බැලුවා මං කිව්වේ ඒකෙන් කරන්නේ නීවරණයටපත් කිරීම විතරයි දහම දකින්න තව ටිකක් දැනගන්නවා දහම දකින්නවා කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය දහම කියන්නේ චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්ච සමුප්පාදය නේද ඔව නැත්නම් දහමක් වෙන්න බෑනේ බුදු දහමක් වෙන්න බෑනේ බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ මොනවාද චතුරාර්ය සත්‍ය නැත්තම් පටිච්ච සමුප්පාදේ. ඔව් දැන් බලන්න ඕන ඔන්න දැන් දහම දකින්න නම් ඔය ක්ෂණය තුල පටිච්ච සමුප්පාදේ තිබුණාද? ඔය ක්ෂණය තුල චතුරාර්ය සත්‍ය තිබුණාද? නේද? දැන් ඒ ටික හොයාගන්න වෙනවා. චතුරාර්ය සත්‍යයේ පළවෙනි එක මොකද්ද? දුක. දුක්ඛ සත්‍ය. දුක තිබුණාද? මොනවා හරි දැනගන්නකොට දුක තියෙනවද? ඔව් ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් කරලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. සිහියට හිටුවම තමයි චතුරාර්ය සත්‍ය දෙන්නේ. නිකම්ම සතියට හිටුවට චතුරාර්ය සත්‍ය දකින්න බෑ. මගද එහෙම පුළුවන් වුණා නම් දහමක් අහලා නැති කෙනාටත් පුළුවන් මාර්ගඵල ලබන්න. බුදු කෙනෙක් නැති වුණත් මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙනම් බුද්ධෝත්පාද කාලයක් අවශ්‍ය නැහැ නේද? සිහිය පිළිතන ඕන කෙනෙකුට මේක දකින්න පුළුවන් නම්. ඔව්. එහෙනම් බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරන්න ඕනේ නැහැ. මේ පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ විතරයි. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා මේ ශාසනයේ විතරයි. අනේ ශාසනවල නැහැ. දෙවන ශ්‍රමණය සකෘදාගාමි කෙනා මේ ශාසනයේ විතරයි වෙන කිසිම ශාසනයක නැහැ හටගන්න බෑ එහමම සිංහනාදයක් කරනවා නේද එහෙනම් නිකම්ම සිහිය පිහිටුවට මදි මම ඉතින් බය වෙනවා සිහිය පිහිට ගන්නත් බැරුව ඉතින් ඒකත් මදි කියනවා අමාරුවෙන් සිහිය පිහිටගත්තොත් මදි ඒ අඩුව හදාගන්න තමයි දහම අහන්න ඕන නුවණින් විමසන්න ඕන ධර්ම සාකච්ඡා තියන්න ඕන හරි දහමක් අහලා ගන්න තියෙන ප්‍රයෝජනේ අරගන්න ඕන ඒ ප්‍රයෝජනේ නැතුව සිහිය පිහිටුවට මාර්ගඵල ලැබෙන්නේ නැහැ එහෙනම් දහමක් අහලා හදාගන්න තියෙනවා සම්මාදිට්ඨිය කියලා එක ඒක ඉන්නේ දහමක් අහලා දැනගත්තු කෙනාට විතරයි බුද්ධ ශාසනයේ විතරයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සම්මාදිට්ඨිය ඇතුවත් සිහිය පිහිටන්න පුළුවන් සම්මාදිට්ඨිය නැතුවත් සිහිය පිහිටන්න පුළුවන්. ත්‍රාණ ශාසනවලත් සිහිය පිහිටපු අය හිටියා. බුද්ධ ශාසනෙත් සිහිය පිහිටපු අය හිටියා. එතකොට කාටද මාර්ගඵල ලැබෙන්නේ? අන්‍ය ශාසනයේද බුද්ධ ශාසනයේද? බුද්ධ ශාසනය. එතකොට මොකද්ද වෙනස? දහම අහලා අවබෝධේ සම්මාදිට්ඨිය සමාධිත්‍ය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් තියෙනවා. ධාමනා තියෙනවා. ඒවයි තියෙනවා, සිහිය පිහිටීම තියෙනවා, අනිත්‍ය බැලීම තියෙනවා, දුකයි කියලා බැලීම තියෙනවා, අනාත්මයි කියලා බැලීම තිබුණ ආගම් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මාර්ගඵල නම් ලැබුණේ නැහැ. සතිය පිහිටන මුස්ලිම් කෙනෙකුට කියන්නකෝ නැහැ විදිනකොට සිහිය පිහිටන්න කියලා බැරි වෙයිද? ඒ හුස්ම දිහා බලන්න කියන්නකෝ බැරි වෙයිද? ඒකම් කරගෙන ඉන්න එක පුළුවන්. ඒකයි ආලාර කාලාම හැටත් පුළුවන්. ධ්‍යාන වඩන්න පුළුවන්, 이르දි බල ලබන්න පුළුවන්. බැරි මොකද්ද? සෝවන් වෙන්න බෑ. ඇයි? සම්මාදිට්ඨිය නෑ, චතුරාර්ය සත්‍ය නෑ. හරි? එහෙනම් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ බුදුදහමේ වෙනස මොකද්ද? බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයි පටිච්ච සමුප්පාදේ. ඔව්, ඇත්තටි හැටියෙන් දකින්න නම් මේ දෙක අවශ්‍යමයි. ඇත්තටි හැටි අන්තිමට එන්නේ චතුරාර්ය සත්‍ය කියන එකටනේ. ආර්ය සත්‍ය හතරයි. හරි, දැන් ඇත්තටි හැටි. හරි. දැන් එතකොට දැන් අපි මෙහෙම පටන් ගන්න. මොනවා හරි දැනගත්තා නම් ආයතනයක් හරහනේ දැනගත්තේ. ඒක පැහැදිලිනේ. විඥානෙකින්නේ දැනගන්නේ. එහෙනම් ආයතන හයෙන් එකක් වැඩ කරලාමයි. නේද? දැන් සබ්දය ඇහෙනවා කියලා දැනගන්නේ කොහමද? සෝත ආයතනේ. කන. කන ඇහුනේ නැත්තම් දැනගන්න පුළුවන් වෙයිද? බෑ. නේද? සෝත විඥානය පහළ වෙන්නම ඕන. නේද? ඒක මත ඉඳන් තමයි ඔය සද්ද එන්නේ කොහෙන්ද අරවයි මේවයි හිත හිතා දෙගින් දිගට යනවා. ඒක තව තව දැන ගැනීම. මූලික දැන ගැනීමට ආයතනයක් වැඩ කරන්නම ඕන. ඊට පස්සේ දැන ගැනීමටත් ආයතනයක් වැඩ කරන්නම ඕන. මොකද විඥානයක් පහළ වෙන්න බෑ ආයතනයක් වැඩ කළේ නැත්තම්. නේද? දැන් ඒ ආයතනයක් වැඩ කරනකොට චතුරාර්ය සත්‍ය තියනවාද කියන එක ඔන්න වෙනම හොයන්න වෙනවා. පටිච්ච සමුප්පාදේ තියනවාද කියන එක වෙනම හොයන්න වෙනවා. ඒක වෙනම නුවණක්, ප්‍රඥාවක්. ප්‍රඥාවට තමයි ඒක පේන්නේ. සිහියට නෙවෙයි, සමාධියටත් නෙවෙයි, ප්‍රඥාවටයි ඒක පේන්නේ. ඒ ප්‍රඥාව දිනු කරන්න නම් දහමක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගන්න වෙනවා. මොකද ඒක ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. මේ ශාසනේ විතරයි දහමක් අහලා ගන්න පුළුවන් එකක් විතරමයි යෝග. ඔව්, ඒක පුළුවන් කාටද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕන, පටිච්ච සමුප්පාද ගැන අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් කොහොමද ගලපන්නේ? දැන් එතකොට අපිට ජාති 6යි බලන්න තියෙන්නේ. ඇහෙන් දැකලා දැනගන්න එක, කනෙන් අහලා දැනගන්න එක නේද? නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා. ඔය 6 විතරයි බලන්න තියෙන්නේ. හරි ලේසි වැඩ. අපි සම්පාදේ දකින්නේ අනිත්. ඒ අපි ඉස්සෙල්ලා එකකින් දකිමුකෝ. දැන් දැන් තමන් දකින්න ඕන මොකද්ද කියලා තේරුම් ගත්තද? එක ආයතනයක් වැඩ කරනකොට චතුරාර්ය සත්‍ය මොකද්ද? පටිච්ච සමුප්පන්න බව මොකද්ද කියන එක දකින්න ඕනනේ. නේද? ඔව්. දැන් අපි මොකද මේ සද්දයක් ආවේ? ජනේලේ වදිනවා. නේද? ජනේලේ උලඟට ඇවිල්ලා වැදුනා නේද? හැපෙන සද්දේ තමයි දැනගත්තේ. නේද? දැන් බලන්න, දැන් ඔය සිද්ධිය ගන්නකො. දැන් මොකද්ද දැනගත්තේ? අරහේ ජනේලේ හැපුණා. නේද? දැන් මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? සෝත ආයතනේ. ඇහුනේ සද්දයක්නේ. සද්දේ දැනගන්නේ සෝත ආයතනේ කණින්. ඇයි කණ මුල් වෙලා. කණ ඇහුනේ නැත්තම් ජනේල හැකුණා කියලා දැනගනීද? නැහැ. ඇයි සද්ද ඇහෙන්නේ?
දුක දැනනවා.
පොඩ්ඩක් නෑ. උපන්සා. අපිට ලෝකෙටයිද දුකක් තියෙනවා. අර ජනේලේ වහලා නැහැ.
සද්දේද දුකක්
නැහැ. සද්දේ තනිමේ දැන් ජනේලේ හරියට වහලා නැහැ. ජනේලේ කැඩෙයිද අපිට බාධා කරනවා. එහෙමත් එන්න පුළුවන්.
සද්ද නැහැ. ඈ? ඔය
ඇයි ඇයි දුක? කනට සද්දයක් ඇහෙන එක දුකයිද? මොකද්ද තියෙනව මොකද්ද කියලා දන්නේ නැතිකම තමයි ප්‍රශ්නේ නේද? අපි හොයාගමු මොකද්ද
කියලා.
ඔය තරහ ගියේ ඇයි කියලා හොයන්න. මොකක් හින්දද තරහ ගියේ? ඔව් දැන් අපිට ආසාව තියෙන වෙන එකක් අහන්න. ඒකට බාධාවක්. ඒක කැඩෙයි කියලා දුකයි. නේද? මෙහෙම දුකක් තියෙනවා. මේකට බාධා කරනවා. අපි කරන වැඩේට බාධා කරනවා. අපි කැමති දේ කරන්න දෙන්නේ නැහැ. එතකොට දුකයි. නේද?
බාධාවක්.
ගැටීමක් එනවා. හරි? දැන් ඒවා ඔය සාමාන්‍ය මට්ටම මම ඒවා නෙමෙයි ඊට මහා ගැඹුරක් මේ කතා කරන්නේ. දැන් මොන් ජනේලේ තියෙනවා කියලා දැන ගැනීම. ජනේලේ කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. නේද? එළියේ තියෙන රූපයක්. ඒකට අපි කියනවා බාහිර රූපයක්. තාපන ජනේලයක් තියෙනවා කියන එක පිළිගත්තද නැද්ද? පිළිගත්තා. නේද? බැදිය පිළිගත්තා නේද? ඕකට කියනවා උපාදාන කළා කියලා. ජනේලේ උපාදාන කළා. ඔකෙටියෙන් ගත්තොත් රූප උපාදානය කියනවා. පිළිගන්නවද? ජනේලේ කියන රූපේ උපාදාන වෙලා ඉවරයි දැන්. නේද? ඔකට බුදුරජාණන් වහන්සේ කියනවා දුකයි කියලා. කෙටියෙන් කිව්වොත් ඔන්න ඕකයි දුක. සංකීප්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. රූප උපාදානයේ පංච උපාදානස්කන්ධ එකක් නේ. දැන් ඒකට කැමැති අකමැති ගතියකුත් පැවිල්ලා නේද? එහෙනම් වේදනා උපාදානෙත් එතනම හටගෙන. ජනේලේ ගැන සංඥාවකුත් තියනව නේද? මේ කණුවෙන් ජනේලේ වෙන් කරගන්න පුළුවන් නේද? නැහැ, ඒ සංඥා උපාදානත් තියෙනවා. අපේ නම් රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන. දැන් චේතනාරිකකුත් ආව නේද? ජනේලේ ගැන අදහස් ටිකක් ආව නේද මොනවද? ඔකට කියනවා සංඛාර උපාදාන. ඔක්කොම දැනගෙනත් තියනව නේද? අපි නොදන්නව වුණාට. විඥානෙ විඥානෙන් තමයි දැනගෙන තියෙන්නේ. විඥාන උපාදානස්කන්ධය. දැන් මොකද වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය හැදිලා නේද? දැන් ලෝකෙට අයිති කෙනා දැනගත්තේ ජනේලයක් විතරයි. දහමට ගලපන කෙනාට පේනවා පංච උපාදානස්කන්ධයක් හැදිලානේ ජනේලේ ගැන දැනගන්නකොට. පංච උපාදානස්කන්ධයට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා නිකටියෙන් කියනවනේ ඕකයි දුක කියලා. මොන දැන් දුක්ඛ සත්‍ය පොඩ්ඩක් පේනවා. දැනෙන්නේ නැහැ තව. ගහතල බලනකොට මේ ඕකට බුදුහාමුදුරුව දුකයි කියලා තියෙනවා. දැන් දැනුමට අපි ටිකක් ගලපනවා. තාම දුක දැනුන්නේ නැහැ. මම බුදුහාමුදුරුව කියලා තියෙන හින්දා දුක වෙන්න ඕන. අපට දැනුන්නේ නැහැ නේ. මේකට දුකයි කියලා දහමයි කියලා තියෙනවා. මේ සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියනවා. හරි තේරෙනවද? දැන් ජනේලේ දැනගත්තා වගේ තමයි තේරුම් ගන්න ඕනම රූපයක් ගැන දැනගත්තා නම් හැදුනේ පංච උපාදානස්කන්ධි. ඔකට කියනවා දුක කියලා. අපි වෙනම හොයාගන්න ඕන ඇයි ඕකට දුක කිව්වේ කියලා. ඒ දැනුම විතරනේ ඕකට දුක කියලා තියෙනවා. ඔක කොහෙන්ද අහලා කටපාඩම් කරගෙන තියෙනවා. නේද? Tamanta දැනෙන දුකක් වෙලා නැහැ. දැනෙන දුකක් වෙන්න නම් ඒක දුක බව ජනේලයක් කියලා දැනගන්න එකම ඔය රූප උපාදානයේ දුකයි කියලා දැනෙන එකට නම් ලොකු සිහියකුයි නුවණකුයි යෙදෙන්න ඕන. ඒකට කියනවා සතිය විතර නෙවෙයි සති සම්පජඤ්ඤය කියලා. සම්පජඤ්ඤය නුවණ. නුවණ කියන්නේ සම්මා දිට්ඨියෙන් එන නුවණක්. හරි? මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නනේ දැන් හොයන්නේ නේද? තමයි ඔන්න දුක තියෙන එක හටගත්තා. පිළිගන්න වෙනවා. අපිට දැනුණද නැද්ද කියන එක නෙමෙයි. පංච උපාදානස්කන්ධය හටගත්තා නම් දුක හටගත්තා කියන එක පිළිගන්න වෙනවා නේද? නේද? ඔව්. ඒක දුක හටගත්තා. දැන් හොයන්න වෙනවා චතුරාර්ය සත්‍ය ඊළඟට මොකද්ද? දුක්ඛ සමුදය. නේද? ඔව්. ඔය දුක හටගත්තේ කොහොමද? කියලා හොයන්න වෙනවා. දැන් හේතුව හොයන්න ගියාම ඉතින් ජනේලේ හටගත්තේ කොහොමද? බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා හදලා ඕහොම තිබ්බා. ඒකත් එක හේතුවක්. ඈ ලී ටිකක් එකතු කරලා වීදුරු ටිකක් හයි කරලා මේවා දාලා සරණේරු දාලා හැදුවා ජනේලේ.
ඒතකොට හේත අපේතේ යනවා.
හරි දැන් හේතුවනේ හොයන්නේ. ඒකත් හේතු. හරි? හැබැයි ওই හේතු හෙව්වේ එළියෙන්ද ඇතුලෙන්ද? එළියෙන්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එළියෙන් හොයලා කවදාවත් මේ ඇත්ත දකින්න බෑ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි මේ බඹයක් පමණ ශරීරය තුලින් දකින්න කියලා. ඇත්ත ඇති ඇති දකින්න. එහෙනම් අරක ලෝකෙට අයිති හේතු. දහමක් අහලා නැති කෙනාට හම්බ වෙන හේතු ටික තමයි අර ටික. හැබැයි ඒ හේතු ටිකත් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. කියන්නේ ලෝකයා ඉන්න මත්තමත් කියා දෙනවා. හැබැයි ඒකේ ඉඳන් තමයි ඇත්ත ඇති හැටි දක්වා ගෙනියන්නේ. නැත්තම් ඕක හැදිලා තියෙන්නේ කොහොමද කියලා කඩලා බිඳලා ඕනම් බලන්න කියලා කියනවා. එහෙම බැලුවට ඇත්ත පේන්න නෙවෙයි ඇත්ත පේන්න මනස සකස් කරන්නයි ඒක කරන්න කියන්නේ. ඇත්ත පේන්න මනස සකස් කරන්න නම් අපි උදේ කිව්වා මොනවා හින්දාද ඇත්ත පේන්නේ නැත්තේ? නීවරණ ධර්මයි. එහෙනම් නීවරණයටපත් කරගන්න බාහිරෙන් හේතු හොයලා හරි මොකක් හරි උපක්‍රමයක් කරලා අපේ නීවරණ ටික යටපත් කරගන්නවා. ඒ සඳහා බාහිරෙන් හේතු හෙව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙන ජනේලෙට මොකද වෙන්නේ? ඕක වෙනස් වෙලා යනවා අනිත්‍යයි කියලා බැලුවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕකෙන් තාම චතුරාර්ය සත්‍ය නෙවෙයි දකින්නේ. නිවැරදි ටිකටපත් කරලා දෙනවා. අපේ ඕකට ඇලීමක් හරි ගැටීමක් හරි තිබුණා නම් ඕක යටපත් කරලා දෙනවා. හරි? ඒක තාම දහම දැක්ම නෙවෙයි. දහම දකින්න මේ මනස සූදානම් කරනවා. ඒ ධානයේ හැදිලා තියෙන්නේ ඔය ලී කෑලි දීදුරු යකඩ කෑලි අරව මේවා එකතු කරලා කියලා බලලත් පුළුවන්. ධානයේ නිමේ තියෙන කෑලි ගොඩ. ඒ කෑලි ගොඩ කියන්නේත් එහෙම දෙයක් නෙමේ. ඕක පඨවි ආපෝ තේජෝ වායෝ හතර එකතු වෙලා හැදිලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. රූප කලාප. ඔය රූප කලාපත් වෙනස් වෙනවා. චිත්තක්ෂණ 17යි එකක් තියෙන්නේ. ඕකත් ඇතිලා නැති වෙනවා කියලා බලන්නත් පුළුවන්. ඕක ඇතිවිලා නැති වෙනවා කියලා එහෙම බලන්නත් පුළුවන්. හැබැයි ඔය එක බැලීමකින්වත් තාම ඇත්ත පේන්නේ නැහැ. ඒක උදව් වෙනවා අපේ නීවරණ යටපත් කරගන්න. හරි? දැන් ඕකම තමයි අපි දැන් ජනේලේ තියනවා කියලා දැනගත්තා වගේ ශරීරයක් තියනවා කියලා දැනගන්න. නේද? බාහිර ශරීරයක් තියනවා කියලා දැනගන්න. දැන් ඔය ශරීරය පළවෙනි දේ දැනගන්න ඕන මන සත්‍යයට දායිති දුක්ඛ සත්‍යයට. ඇයි? නෑ ශරීර දුක් ගොඩක් කියලා නෙමෙයි දුක්ඛ සත්‍ය කියනකොට. දැන් ජනේල දුකක් උනේ ඇයි? පංච උපාදානස්කන්ධයක් ඔය හටගත්තේ කියලා නුවණක් එන්න ඕන. ශරීරයක් තියනවා කියනකොට රූප උපාදානයි. ශරීර ධාරාරණ අපට ශරීරයක් තියෙනවා. Tamanta එක නෙමෙයි, දැන් බාහිර ශරීරයක් තියෙනවා කියලා දැනගත්තානේ. එහෙනම් ඒ ශරීරේ උපාදාන කරලා, ඒ කියන්නේ රූප උපාදාන. ඒ ශරීරය නිසා වේදනාවක් තියෙනවා. කැමැතිද අකමැතිද නැදහද්ද? නේද? නැ වේදනා උපාදාන ස්කන්ධේ තියෙනවා. ඒකට සංඥාවක් තියෙනවා. ඒක දැන චේතනා ටිකක් තියෙනවා. සංකාර. ওই ටික දැනගෙන තියන විඤ්ඤාණ. එහෙනම් ශරීරයක් එළියේ තියෙනවා කියලා දැනගන්නකොටම පංච උපාදාන ස්කන්ධයක් හටගෙන. නේද? දැන් මේ ධර්ම ටිකක් දන්නා ඊට දැන් කියන්නේ ආ. දැන් ඔන්න දුක හටගෙන කියලා ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. රූපයක් තියනවා කියලා දැන ගැනීමම දුක. ඇයි? පංච උපාදාන ස්කන්ධයක් ඔය හටගත්තේ. දුක පිරිසිඳ දකින්න කියලා කියන නේද බුදුහාමුදුරුවෝ? දුක පිරිසිඳ දකින්න, දුක ඇත්ත ඇති හැටි දකින්න අවබෝධ කරගන්න. මන් දැන් රූපයක් තියනවා කියනකොටම තේරුම් ගන්න ඔය හටගත්තේ පංච උපාදානස්කන්ධය. හරි. ඒක පණ තියෙන රූපයක් වෙන්න පුළුවන්, පණ නැති රූපයක් වෙන්න පුළුවන්. දැන් ජනේලේ පණ නැහැ. එතනත් හටගත්ත පංච උපාදාන. පණ තියෙන ශරීරයක් දියා බැලුවත් ඕකත් පංච උපාදානස්කන්ධය. නේද?
ඒක සුපර්මාකට් එකක් පංච
උපාදාන. ඔව්, සුපර්මාකට් එකක් පංච උපාදානස්කන්ධය. නේද? ටෙලිවිෂන් එකක් පංච උපාදානස්කන්ධ. ෆෑන් එකක් පංච
උපාදානස්කන්ධ.
හැම රූපයක්ම පංච උපාදානස්කන්ධ. තත්පං ඉස්සෙල්ල දුක තේරුම් ගන්න. දැන් මොනම රූපයක් දැනගත්තත් පේනා නේද? පංච උපාදානස්කන්ධයක් කියලා. එළියේ තියෙන මොන රූපයක් දැනගත්තත් පංච උපාදානස්කන්ධයක් හැදුවා නේද? හරි. ඒකත් හිතා ගන්න බැරි නෑ. ඔබ තව ටිකක් නොවනින් විමසන්න ඕන. ඒක පැහැදිලි නැත්නම් ඒක තව හොයන්න. දුක කියන එක පිරිසිඳ දකින්නම වෙනවා. නැත්නම් දුක්ක සමුදයට යන්න බෑ.
දකින්න
හැම වේදනාව නෙවෙයි තාම. රූපයක්. රූපයක් පිළිගත්තනම් පංච උපාදානස්කන්ධය. ඒතර තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, අලංකාරය තියෙනවා, විඥානය තියෙනවා. ඔව්. ඒක දැන් Tamanta නුවණක් එන්නම් රූපයක් බාර ගත්තනම් ඕකේ දුකමයි හටගත්තේ කියලා. දුක දැනিলা නෙමෙයි තාම මේ දැනුමක් ආ නුවණ. අහලා තියෙන එකෙන් දැනගන්න ඈ. නේද? ධහමට ගලපනවා තාම. ධහම දකින්නවා නෙවෙයි. ඉස්සෙල්ලා දැනගන්න ඕනනේ දකින්න. ඥානං පස්සං යථා භූතං. ඇත්තට ඒක ඉස්සෙල්ලා අහගන්න ඕන. දැන් මේ අහගන්න ඕන. හරි? ඒක අහගන්න එක තමන් අහගන්නකොට නුවණින් හිතන්නත් ඕන. සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි. ඊට පස්සේ තමයි භාවනාවට දාන්න පුළුවන්. දැන් තමන්ට පැහැදිලි කරගත්තොත් විතරයි ඕක භාවනාවට දාන්න පුළුවන්. ඕක නොදන්න කෙනාට භාවනාව කරන්න බෑ. දැන් විදර්ශනාව දෙන්නේ දන්න දකින කෙනාට. ඥානං පස්සං යථා භූතං. නොදන්න නොදකින කෙනාට නෑ අඥානතෝ නෑ අපස්සතෝ. එයාට කරන්න බෑ මේක. මේ මේ දැන් දැනුම මේ ගන්න ඈ. දැනුම තමන් ඒක එක්ක හිතනකොට ඔක දැක්මක්කට එන්න පුළුවන්. මම කියපු හින්දා නෙවෙයි. පොතේ තිබුණ හින්දා නෙවෙයි. මේක මෙහෙම වෙන්න ඕන කියලා නිකන් තමන්ට නුවණක් එන්න ඕන. හරි. දැන් හදන්නකොට මං කිව්ව හින්දා එහෙම වෙන්නේ නැති. ඒක තමනුත් ඒක ගැන හිතනකොට නෑ නෑ ඒක එහෙමම තමයි කියලා වගේ එකක් එනවා නේද? අන්න ඒ තත්ත්වෙට එන්න ඕන. ඥානං පස්සං යථා භූතං. එහෙම කෙනාට තමයි මේ මාර්ගේ වඩන්න පුළුවන්. ඒකට දැන් ඔන්න රූපයක් බාර ගැනීමම දුකක් කියලා කියලා තියෙනවා. හරි, දැක්කා නේද? ඒ හින්දා ඒක දුක වෙන්න ඕන. දුක්ඛ සත්‍ය ගැන නිකන් දල අවබෝධයක් ඔය ඉන්නේ. හරි. තත මොනම රූපයක් හරි දැනගත්තොත් ඕක දුකයි කියලා දැන් නුවණක් එනව නේද? එහෙනම් ලෝකෙට ආйти ඕනම දෙයක් දැනගත්තොත් දුකයි.
ශබ්දයක් එමය.
සද්ද ලෝකයට අයිති නම් රූපයකට අයිති නම් ඒක දුකයි. ඔය සද්ද ඇහෙනකොට ෆෑන් එක කියලා දැනගන්නවා නම් සද්දේ නිසා රූපයක් දැනගත්තානේ. සද්ද ඇහෙනකොට කුරුල්ලෙක් කෑ ගහනවා කියලා දැනගන්නවා නම් රූපයක් දැනගත්තානේ. සද්ද ඇහෙනකොට ජනේලයක් කියලා දැනගත්තා නම් රූපයක්නේ දැනගත් බාරගත්තේ රූපයන්නේ. නේද? රූපයක් බාරගත්තා නම් ඕක දුකයි කියන නුවණ දැන් දහම අහපු කෙනාට එන්න ඕන. හරි. ශබ්ද රූප කියන්නේ වෙන එකක්. ජනේලේ රූපේ කියන්නේ වෙන එකක්. දැන් සද්දය ඇහුණා හින්දා නේද ජනේලේ රූපේ දැනගත්තේ? ඔව්. දැන් ඒ රූපේ දුකයිනේ. මම එතනින් පටන් ගන්නකො. ඉස්සෙල්ලා එකකින් පටන් ගන්න. එක ආයතනකින් ඉස්සෙල්ලා තේරුම් ගන්න. සද්දේ රූපයක් තමයි. ඒක අපි වෙනම කතා කරමු. දැන් මේ කතා කරන්නේ සද්දේ නිසා දැනුවත් වුණ රූපේ. ලෝකෙට ආйти දෙ. එළියේ තියෙන දෙ. නේද? එතකොට එළියේ තියෙන ඔක්කොම ආйти වෙනවා බාහිර රූප කියනකොට. බහිද්ද රූප. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉති බහිද්දවාකායේ කායනුපස්සී විරති බහිද්ද රූප ගැන අදට සිහිය නුවණ පිහිටගෙන ඉන්න කියලා. ඇයි ඒවයි ඇත්ත ඇති හැටි දකින්නකම්. හරි. එලාට අජ්ජත් රූපේ ගැනත් සිහිය නොවන පිහිටගෙන ඉන්න කියනවා නේද? අජ්ජත් රූපේ කියන්නේ මොකද්ද? තමන්ගේ ශරීරය. ඈ? ඇස එහෙමත් තමන්ගේ ශරීරයට අයිති. නේද? ඇස කන නාසය තියෙන්නේ කොහෙද? තමාගේ ශරීරයේ. නේද? එතකොට මේ අජ්ජත් ආයතන ටික ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා අජ්ජත් රූප. හරි. ඒකට අරමුණු වෙන ඒවා තමයි මේ බාහිර බහිද්ද රූප. රජ්‍යත් රූපයි බහිද්ද රූපයි කියලා අපි දෙකකට බෙදාගෙන ඉන්නවා. ආයතන 6 දෙකකට බෙදෙනවා. නේද? ආයතන 6 අසකනනාසේ දිව ශරීරේ මනස කියන ඒවා අජ්ජත්යි. ඒකට අරමුණෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවා බහිද්දයි. නේද? අජ්ජත් බහිද්ද අජ්ජත් රූපේ කිව්වත් බහිද්ද රූපේ කිව්වත් උපාදාන කළා නම් බාර ගත්තා නම් දුක නේද? එහෙම කියලා තියෙනවා. දැන් දුක නොවුණත් ඒක තමයි ධර්මය. හරි. බුදු කෙනෙක් දේශනා කරනවා එහෙම. හරි. දැනට අපිට තේින් නැති වෙන්න පුළුවන්. තේින් නැති හින්දා නිතාම සසරේ යන්නේ. කෙනෙක් දේශනා කරනවා කෙටියෙන් කියනවා නම් ඕක තමයි දුක කියලා නේද? ඒ දුක පිරිසිඳ දකින්න වෙනවා. ඇත්ත ඇති ඇති දකින්න වෙනවා. හරි? ඔව්. හරියට හරි. ලෝකේ පවතින්නේ දුක මතයි. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ කියලා දේශනා කරනවා. ලෝකේ පවතින්නේ දුක මතයි කියලා දේශනා කරනවා. ඒකම තමයි. හරි? එතකොට දැන් රූපයක් ගැන පැයක් බලා ඉන්න ඕනේ ක්ෂණයක් බැලුවත් දුක හට ගන්නවා. රූප උපාදානස්කන්ධේ නැත්නම් පංච උපාදානස්කන්ධේ හට ගන්නවා. නේද? දැන් ඕක හටගත්තේ අපේ ආයතනයක් වැඩ කරපු හින්දාම නේද? ආයතන හයෙන් එකක් වැඩ කරපු හින්දාම නේද ඔය පහ හටගත්තේ? නේද? එතකොට ආයතනයක් වැඩ කරන හැටි ආයතනයක් වැඩ කරනකොට වෙන්නේ මොකද්ද කියන එක අද දීප කොළේ ඇති මදුපිණ්ඩික සූත්‍රය හම්බ නොවුණා ඉන්නවනะ අරගන්න පුළුවන් මෙතන තියෙන මදුපිණ්ඩික සූත්‍රය. ඒකේ මං මුල තියෙන කතාවක් මේක එක්කෙනෙක් කියලා ප්‍රශ්නයක් අහනවා 201 කියලා පටන් ගන්න එකේ. ඒකේ දෙවෙනි ඡේදය බලන්න. යතෝ නිදානං භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා පෙළියක් තියනවා නේද? යතෝ නිදානං භික්ඛු අන භික්ෂුවට උත්තරේ දෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ. යතෝ නිදානං භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. දැනට ඔය පපංච සංඥා සංකා කියන වචනේ තේරුම් ගන්න ප්‍රපංචයක් කියලා නිකන් වචනයක් හිතාගන්නකො මොකද්ද ඒක ඈ එතකොට මේ ප්‍රපංචය සමුදාචරಂತಿ කියන්නේ නිකන් මේ පාලනය කරන නැත්නම් අභිභවා යනවා. දැන් මේ ප්‍රපංචයට පුළුවන් තමන්ව පාලනය කරන්න කියන වගේ අදහසක් ඈ. දැනට ඒ දලාදහස තියාගන්න පුරිසං කියන්නේ මනුස්සයා නැත්නම් සත්වය. එහෙනම් තමන් කියලා හිතාගන්නකෝ. මාව පාලනය කරන්න පුළුවන් මොකටද? ප්‍රපංචයට. ඒක මොනවද කියලා හොයාගමු. දැනට ඒ නිකන් යන්තම් එහෙම තියාගන්නකෝ. යතෝ නිදානං මෙන්න මේක තමයි නිදානය. ඒක සිංහල තේරුම ඇති. එතනම යත තියනවා නේද? ඒ පිටුවේම යත. මහණ යමක් හේතු කොටගෙන දැන් අන්න එකතු කරණේ තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හේතු වූ බැවින් ප්‍රපංච නම් ධර්මයෝ. හඳ ප්‍රපංච කියන එක තේරුම් කරනවා තෘෂ්ණා දෘෂ්ටි වලින් ප්‍රමාදයට හේතු වූ බැවින් ප්‍රපංච කියලා. ඒකයිල පොඩ්ඩක් පැත්තකට තියලා ඒක සිංහල පරිවර්තනයේ ටිකක් වැඩි කරලා තියෙනවා පාලි වචනයට වඩා නේද? පාලිය ප්‍රපංච සංඥා සංකා කියලා විතරයි තියෙන්නේ. ඉතින් මේ සිංහල ටිකට වඩා හොඳයි පාලියෙන් මම තේරුම් ගන්නවා. එතකොට ඔන්න දැන් ප්‍රපංච කියන එක ඊළඟට ප්‍රපංච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිද්ද. ඒ ධර්මයෝ දැන් පුරුෂයා කෙරෙහි පවතිද්ද. ඒ කියන්නේ සත්වයා කෙරෙහි පවතිද්ද. සිංහල එක කියවන්න ගියොත් මේක තේරුම් ගන්න අමාරුයි. ඒ හේතුන් නැන 12 ආයතනෙන්. දැන් 12 ආයතන කියන්නේ ওই ආයතන 6 12කට බෙදලා. අභ්‍යන්තර බාහිර. අජ්ජත් බහිද්ද කියලා දෙක දෙක එනවනේ ආයතන 6ට නේද? ඒ හින්දා ওই 12ක් කියන්නේ ඈ. නැත්නම් ওই 6ම තමයි මේ කියන්නේ. 12 ආයතනයන් කෙරෙහි ඉඳින් සතුටු විය යුත්තක් නැත්තේද? මමයේ මාගේ කියලා ඉත්තක් නැත්තේද? ගැලිය යුත්තක් නැත්තේ. මේ ටික එකතු කරපු ටිකක් නා පරිවර්තනය. ඔක පාළියේ නැහැ. එහෙම රාගානුසයන්ගේ කෙලවරවන්නේ. එහෙම පටිඝානුසයන්ගේ කෙලවරවන්නේ. එහෙම දිත්තානුසයන්ගේ කෙලවරවන්නේ. එහෙම ඉචිකිච්ඡානුසයන්ගේ කෙලවරවන්නේ. ඔහොමම ඔක්කොගෙම කෙලවර. මානානුසය බහවරාගානුසය ඒවයි කෙලවර. අවිජ්ජානුසයන්ගේ කෙලවර. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලාහල කිරීම, විරුද්ධව කතා කිරීම, තාපෝ කියා බැනීමය, කේලාං කීමේ, බොරු කීමේ යන මේ අකුසලයන්ගේද කෙලවර. මේ 12 ආයතනයන් කෙරෙහි ලාමක වූ මේ අකුසල ධර්මය ඉතුරු නොවේ විනාශ වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ අදාළා වදාරලා උන්වහන්සේ නැගිටලා විහාරයට ගියාලු. කතාපින් මෙතන ගන්න ඕන. යතෝ නිදානම් බික්කු පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචර. අය සමුදාචරන්ති කියන ටික තමයි අර එක එක ඒවායින් විස්තර කළේ. කලකෝහල කරනවා, දඬු මුගුරු ගන්නවා, වාද කරනවා නේද? ඔක්කොම කෙලෙස් ටික. රාගානුසය, දිත්තානුසය, මානානුසය කියලා එක එක වචන වලින් විස්තර කරපු ඔක්කොම ටික ගන්න පුළුවන් ඔය සමුදාචරන්ති. අපි ඒවට අහු වෙනවා. මොනවා හින්දාද? ප්‍රපංචින්ද අන්න ඇත්තටියට නිදානය හේතුව. හේතුව ප්‍රපංච සංඥා සංකාව කියලා බුදුහාමුදුරුවෝ යන්න ගියා. ඔක්කොම මුතෝදුග්ගඩට හේතුව. දැන් ඉතින් මොකද කරන්නේ? ඔයගොල්ලෝ වගේ තමයි. දැන් ඉතින් මේක හොයා ගන්න ඕනේ නේද? ඊළඟට යනවා තව කවුරු හරි හොයාගෙන අනේ මෙන්න මේක පැහැදිලි කරලා තියෙනවා. එයා හඳුරුරුත් දැන් බුදුහාමුදුරුවෝ කෙටියෙන් කිව්වා අපිට නම් තේරෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මේක අහගන්න දැන් එක්ක කෙනාගෙන කතා කරනවා කාගෙන්ද මේක අහගන්නේ. ඉතින් ගහව තවරගෙන යනකොට මේ මහා කච්ඡා නැත. මහා කස්සපහා මුදුරවන්ට හොඳට මේවා පැහැදිලි කරන්න පුළුවන්. ඒ හින්දා අපි එයාම දුරංගෙන් ගිහින් අහමු කියලා අහනවා. කච්ඡායන මහා කාශ්‍යපහාමුදුරු. එතකොට ඉතින් හාමුදුරු ඉස්සෙල්ලා කියන බුදුහාමුදුරු කීප එකක් නම් ඉතින් මට විස්තර කරන්න බැ, බුදුහාමුදුරන්ගෙන්ම තමයි අහගන්න ඕනේ. ඊළා අහගන්න කියන. දෙවර කියන නෑ 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 ඔබ වහන්සේ දහම් විස්තර කරන්න දක්ෂයි, අනේ අපිට තේරෙන විදිහට මේක කියා දෙන්න. බුදුහාමුදුරෝ කෙටියෙන් කිව්වට මේක වැටහෙන්නේ නෑ. මොකද්ද මේ යතෝ නිදානං කියලා ප්‍රපංච සංඥාවක් ගැන කිව්වා. ප්‍රපංචයක් ගැන කිව්වා. මෙන්න මේක තමයි නිදානේ දුක්ගඩට කියන එකනේ. අරව කෙටියෙන් ගත්තොත් නේද? මේකට හේතුව මේකයි කියලා ප්‍රපංච කියලා කියලා ගියා. ඒකම මන් දන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම කියලා ගියා. නෑ නෑ, මේ දුක්ගඩ විස්තර කරනවා. එනකට ඔකේ හේතුව නිදානේ ප්‍රපංච. ඕක විස්තර කරලා දෙන්න කියලා මහා කාශ්‍යප හාමුදුරන්ට කියනවා. එතකොට දැන් දෙවෙනි පිටුවේ එනවා. මම ඔය කෙටියෙන් මේ සූත්‍ර ඔක්කොම දාලා නැහැ, සූත්‍ර දිග වැඩි හින්දා අපිට අවශ්‍ය ටික මම ඔකේ දාලා තියෙනවා. එතකොට 204 තියෙනවානේ දෙවෙනි පිටුවේ දෙවෙනි ඡේදේ නේද? අතර යංකෝනෝ ආවුසෝ භගවා සංකිට්ඨේන උද්දේශං උද්දිස්සිට. උද්දේශං කියන්නේ කෙටියෙන්. අර මාත්‍රකා විදිහට බුදුහාමුදුරුවෝ කියලා ගියා, කෙටියෙන් කියලා ගියා නේද? එතකොට ඔබ කියා දෙන්න කියන එක තමයි ওই පළවෙනි ඡේදේ කියන්නේ ආ. ඒක කියන්න ගියොත් මෙන්න මේ විදිහට මම ඕක විස්තර කරන්නම් කියන එක තමයි ඒ 204 පළවෙනි ඡේදේ. හරිද? ඒ පළවෙනි ඡේදේ යංකෝනෝ ආවුසෝ භගවා සංකිට්ඨේන උද්දේශං උද්දිස්ස. සංකිට්ඨේන කියන කෙටියෙන් උද්දේශ වශයෙන් මාත්‍රිකා වශයෙන් උද්දිස්සිට ආදේශනා කරපු දේ විස්තරේන අත්තං විස්තරේන, ඒ කියන්නේ මේ විස්තර සහිතව දැන් ඔන්න විස්තර කරන්න ගියෝ. ඊළඟට යතෝ නිදානම් භික්ඛු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. හරි, එත්තේ නැති ඔන්නෝය කියන එක නැත්තම් තේරෙනවද? යතෝ නිදානං භික්ඛු පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. එත්තේ නැති ඔය කියන එක සිද්ධ වුනේ නැත්තම් අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසි තබ්බං. අහලා තියෙනා නේද? අභිනන්දති අභිවදති අජ්ජෝසය තිත්තති කියලා. ඈ එකනේ නන්දනය කරන එක සතුටු වෙනවා. අභිවද කියන්නේ වචනෙන් කියනවා ඈ, අභිවදති. ඊළඟට අජ්ජෝසිතබ්බං කියන්නේ ඒකෙම බැස ගන්නවා වගේ ඈ, ඒ වගේ බාර ගන්නවා. සේවන්තෝ දැන් ඒවා වේදෙන් නැත්තම් රාගානුසයානං ගග ඉස්සෙල්ලා කිව්වනේ ගොඩ. අන්න ඒ පාප අකුසල ධර්ම එත්තේතේ පාපක අකුසල ධම්මා අතරි සෝ නිරුද්ධන්ති इति. ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිදානේ නැත්තම්, ඒ හේතුව යෙදුන් නැත්තම්. හ්ම්? කෙලස් ටික සේරම ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙනවා. නසකෝ අහං ආවුසෝ භගවතා සංකිට්ඨේන. ওই විදිහට තමයි මේ ආවුසෝ කියන්නේ මේ අන්තයට කියනවා. මම තේරුම් ගත්තේ මේ භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු දේ. ඒක විස්තර වශයෙන් මෙන්න මෙහෙම කියා දෙන්න කියලා ඔන්න දැන් කියන අනිත්‍යයට. එනවා දැන් ප්‍රපංච ටික මොකක් හරි හේතුවක් හින්දා හැදුනා නම් ඒ නිසා තමයි මේ පාප අකුසල ධර්ම ටික ඔක්කොම ඇති වෙන්නේ. ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළේ. ඒක මන් තේරුම් ගත්ත හැටි මං ඕන්නම් කියා දෙන්න කියලා ඔන්න විස්තර කරනවා. හරි, මේක තමයි අපිට ටිකක් තේරෙන්නේ. මේක තමයි ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය කියලා. උතනින් පස්සේ කියන ටික මොකද්ද? චක්කුංචා උසෝ පටිච්ච රූපේච උත්පජ්ජති චක්කු විඥාන. පුරුදුයි නේද? චක්කුංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. මොකද ඒ කියන්නේ? අසත් රූපයක් නිසා චක්කු විඥාණය උපදිනවා. පටිච්ච කියන්නේ නිසා. චක්කුංචා උසෝ පටිච්ච රූපේච. පටිච්ච කියන්නේ මේ සංදියක්. අසත් රූපත් අතන් රූපේ බහුවචන රූපේච කියනකොට එක රූපයක් නෙමෙයි. රූප බහුවචනින් දීලා තියෙනවා. ඇහැ එක වචනයි. චක්කුංච පටිච්ච රූපේච අසත් රූපත් නිසා උපජ්ජති උපදීනවන චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ සංගතිය එක්ක යාම. ඒ තුනේ එක්ක යාමට කියනවා පස්සය කියලා. පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව. යං වේදේති තං සංජානාති. ඒ කියන්නේ යමක් විඳීද එයා අඳුනනවා, අඳුනා ගන්නවා. සංජානාති. හරි. යං වේදේති යමක් විඳීද තං සංජානාති. අන්න ඒක අඳුනා ගන්නවා. මොකද්ද ඒ කියන්නේ? යමක් විඳිනවා නම් ඒ විඳින දේ තමයි දැන් අඳුනා ගන්න. යමක් විඳීද ඒක අඳුර ගන්නවා. දැන් ඔතන රූප කතාවකුත් නැහැ, හේ කතාවකුත් නැහැ, විඥාන කතාවකුත් නැහැ. යමක් විඳීද ඕක අඳුර ගන්නවා. යං වේදේති තං සංජානාති. පැහැදිලිද? වේදනාව ඇති වුණේ කොහොමද? පස්සේ නිකා. පස්සපච්චය වේදනා. වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා. හරිද? ඊළඟට කියන්නේ මොකක්ද? යං වේදේති තං සංජානාති. දැන් අර ස්පර්ශ කතාවකුත් නැහැ, මොකුත් නැහැ, හේ කතාවකුත් නැහැ, රූපේ කතාවකුත් නැහැ, ජක්කු විඥාන කතාවකුත් නැහැ. දැන් කියන්නේ යමක් විඳීද ඒක අඳුර ගන්න. යං වේදේති තං සංජානාති. හරි. වචන ගොඩක් ගන්න එපා මේ. අපි මේක බේරගෙන ඉමු ඈ. ඒක දන්න අයට ඒක තව ටිකක් බලන්න පුළුවන්. පජ්ජෝ සමන්නාහරෝ කියන එක. ඒක මෙතෙන්ට දාගන්න එපා. මේ මේකත් තියා ගන්න බැරි වෙනවා එතකොට. දැන් මේකේ කියනා නේද? සත් රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. අවේ තුනේ එක්ව යාමට පස්සේ කියනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඊළඟට කියනවා යං වේදේති තං සංඥානාති. යමක් විඳීද ඒක අඳුර ගන්නවා. එතන නිකන් පේනවද? ටිකක් අමුතු ගතියක් තියෙනවා. දැන් අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා නිකන් ඔය හේතුඵල කතාවක් විතරයි. යං වේදේති කියනකොට යමක් විඳීද කියනකොට හේතුඵල විතරද නැත්නම් විඳින කෙනෙකුත් ඇවිල්ලා නේද දැන්? යං වේදේති කියනකොට. එතෙන්ට එනකන් කෙනෙක් නෑ නේද? නිකන් අර හේතුඵල සම්බන්ධ ටිකක් විතරයි නේද? ඈ? තේරෙනවද ඒ වගේ එකක්? දැන් තුන්නම් සංගති පස්සෝ කියනකන් තියෙන්නේ ඇහැයි රූපෙයි නිසා චක්කු විඥානෙ උපදිනවා. දැන් කෙනෙක් නෑනේ. ජාති තුනක් නේද
කියන්නේ?
නේද? එලකට ඒ තුනේ එක්ක යාමට පස්සේ කියලා කියනවා නේද? එතනින් එහාට නිකන් පස්සපච්චය වේදනා. ඒකත් නිකන් හේතුඵල සම්බන්ධයක් විතරයි නේද? කවුරුවත් නැහැ එතන. හද යං වේදේති කියනකොට නිකන් යමක් විඳීද? දැන් විඳින්නෙක් ඉන්නා නේද? අන්න ඔවා දකින්න ඕනේ. යං වේදේති යමක් විඳීද තං සංජානාති. යමක් විඳොත් ඒක අඳුන ගන්නවා. එහෙම කතාවක් නේද ඔය කියන්නේ? මම ටිකක් කොන කවුද රිංගලයි දෙන්න නේද? විඳිනගේ අඳුර ගන්න කෙනෙක් නිකන් ඉන්නා වගේ නේද? යං වේදේති තං සංජානාති කියනකොට. ඊළඟට කියනවා යං සංජානාති යමක් අඳුන ගනීද තන් විතක්කේති. ඔන්න ඕක ගැන කල්පනා කරනවා. විතක්ක කියන්නේ කල්පනා කරනවා. යම් සංඥානාති තන් විතක්කේති. යම් විතක්කේති යමක් කල්පනා කරයිද තං පපංචේති. ඔන්න අර වචනිතාව. යමක් කල්පනා කරයිද ඔන්න ඕක ප්‍රපංචේ බවට පත් වෙනවා. හරි? අපි මතකද පටන් ගත්තා දැන් ප්‍රපංචේදී අර යතෝ නිදානං කියලා පටන් ගත්තේ. මේ දුක්ගඩට නේද? අකුසල ධර්මවලට. එතකොට දැන් යම් විතක්කේදී තම් ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද ඕක තමයි ප්‍රපංච වෙන්නේ. ඊළඟට යං පපංචේති තතෝ නිදානං අනේ ඒ වචනේත් වැදගත්. ඉස්සෙල්ලා යතෝ නිදානං කියලා බුදුහාඳුර කිව්වා. දැන් ඔන්න තතෝ නිදානං මෙන්න මේක තමයි නිදානේ. මොකද්ද? යං පපංචේති. ප්‍රපංච කිරීම තමයි දැන් නිදානේ හේතුව. යං පපංචේති තතෝ නිදානං මොකටද හේතු වෙලා තියෙන්නේ? පුරිසං සත්‍යයගේ පංච සංඥා සංකා සමුදාචරಂತಿ. දැන් මේ දෙක එකට ගන්න. දැන් අභිභවා යන්න. මේ පුද්ගලයව අභිභවා යන්න අර ප්‍රපංචෙන්. කොහොමද අභිභවා යන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු. මේ තුන් කාලේ නේද? අතීත අනාගත පච්චුප්පන්න. තාලිය හරි ලේසි පොඩ්ඩක් ඔබ කියවනකොට වචනේ දිගට තිබුණාට. අතීත අනාගත පච්චුප්පන්න කියන වචන තුන වෙ තියෙන්නේ. අතීතයි අනාගතයි වර්තමානයි. පච්චුප්පන්න කියන්නේ වර්තමානෙට. වර්තමානයි පච්චුප්පන්න. අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු ඉඤ්ඤයේසු. චක්කු ඉඤ්ඤයේසු කියන්නේ දැන් ඔන්න එතන එනවා ඇහෙන් දැකලා දැනගන්න. නැහැ චක්කු ඥාණයෙන් දැනගන්න කියන වෙන විඥානකින් බෑ. චක්කු විඥාණයෙන් දැනගත්තු ඒවා ගැන තමයි මේ කතා කරන්නේ දැන්. හරි? චක්කු විඤ්ඤායේසු රූපේසු. මොනවාද චක්කු විඥාණයෙන් දැනගන්නේ? රූප ගැන. චක්කු විඥාණයෙන් දැනගත්තු රූප ඒවා අතීත හෝ අනාගත හෝ වර්තමාන කියලා මේ පුද්ගලයේ අභිභවා යනවා මේ ප්‍රපංචය මත. ඒක දැනට ඕනේ නැහැ. ප්‍රපංචය හැදිලා තියෙන්නේ දැන් මේ විතක් ඒ කල්පනා කරපු එක මත තමයි ප්‍රපංචය හැදුනේ. හරි? දැන් කල්පනා කරලා මොකක් හරි හදාගත්තානේ. ඒ හදාගත්තු එකට පුළුවන් පුද්ගලයා අභිභවා යන්න කොහොමද අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, ඒ රූප දැනගන්නේ මොකෙන්ද? චක්කු විඥාණය. චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් අතීත රූප තියෙනවා, අනාගත රූප තියෙනවා, වර්තමාන රූප තියෙනවා කියලා පුද්ගලයා අභිභවා යනවා. මේ ප්‍රපංචයේ මත. ප්‍රපංචයේ හැදුනේ කල්පනා කරලා. ඇහෙන් දැකලා නෙමෙයි කල්පනා කරලා තමයි ප්‍රපංචය හැදුනේ. හැබැයි හදාගත්තු ප්‍රපංචයට පුළුවන් පුද්ගලයව ඉක්මවා යන්න, අභිභවා යන්න, පාලනය කරන්න ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් අතීත රූප තියෙනවා, අනාගත රූප තියෙනවා, වර්තමාන රූප තියෙනවා කියලා. ඒකේ රූප ටික කවුද හදලා දීලා තියෙන්නේ? ප්‍රපංචය. මේ හිතෙන් හිතලා කල්පනා කරලා. ඒක හිතෙන් හිතලා හදාගත්තු ටිකක් තමයි අපි ඇහෙන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. තේරුණා? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප ඔය ඇහෙන් දැකලා දැනගන්න පුළුවන් ඒවා තියෙනවා කියලා හිතෙන් තමයි ඕක කියලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රපංචයක් කියන්නේ. ඔව්, දැන් අතීතනේ අපි ජනේල ගැන කතා කළේ. දැන් නෙවෙයිනේ. දැන් ඒක අතීත රූපයක් වෙලා. ඒ රූපේ දැනගන්න පුළුවන් ඇහෙන් දැකලා කියලත් නිකන් හිත කියනවා නේද? චක්කු විඤ්ඤායේසු රූපයක් ඒක. යනේලේ කියන එක. අතීත වෙන්න පුළුවන් අපි ආයේ බැලුවොත් ඕක පේයි. ආයේ බැලුවොත් පේයි කියන්නේ දැන් පේනවද අනාගතේද? අනාගතේ. අනාගත රූපේ වෙලා. ප්‍රපත්ත හැරිලා බැලුවොත් යනේලේ පේයි. දැන් අනාගත. බලන මොහොතේදී වර්තමාන පච්චුප්පන්න. වර්තමාන ජනේල තියෙන්නත් පුළුවන්, අනාගත ජනේල තියෙන්න පුළුවන්, අතීත ජනේල ගැනත් අපිට කතා කරන්න පුළුවන් නේද? දැන් ඔය තුනම ප්‍රපංචයක් හින්දා උන එකක් කියලා මේ නිදානේ පෙන්වන්නේ. ප්‍රපංචය හැදුනේ කොහොමද? කල්පනා කරලා. කල්පනා කරලා හැදුනේ යම් විතක්කේ දිතම් ප්‍රපංචේති. විතර්ක මත තමයි ප්‍රපංචය හැදුනේ. එහෙනම් මේක හිතෙන් කරපු එකක්. එහෙම ප්‍රපංචය හැදෙන එක. ප්‍රපංචය තමයි අපි ඉක්මවා යන්නේ අර අකුසල ධර්ම වලට පත් කරන්නේ කෙලෙස් වලට අර ලිස්ට් එකක් කිව්වේ. ආගානුසය කියලා ඔහම දිගට ගිහී ඒ ඔක්කොටම හේතුව කෙටියෙන් අන්න දැන් මේ මහා කශ්‍යප හාමුදුරුව විස්තර කරනවා. ආයි කියවල බලන චක්කං චක්කොංචා උසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති අන ප්‍රපංච හැදුනාට පස්සේ යං පපංචේති තතෝ නිදානං ඔන්න ඕක තමයි හේතුව. ප්‍රපංචය හදාගත්තානේ ඕක තමයි හේතුව. පුරුෂං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ සමුදාචරಂತಿ කියන්නේ මේ අභිභව යනවා පුරුෂයව පාලනය කරනවා. කොහොමද පාලනය කරන්නේ? අතීත රූප, අනාගත රූප, පච්චුප්පන්න රූප. මොන රූපද? එහෙන් දැකලා දැනගන්න පුළුවන් රූප. චක්කු විඤ්ඤායේසු රූපේසු. චක්කු විඤ්ඤාණයෙන් තමයි ඒ රූප ගැන දැනගන්න පුළුවන් කියලා දැන් හිත කියනවා. හරි? ඒක අපි අතීත ජනේලයක් ගැන දැනගෙන තියෙන්නේත් එහෙන් දැකලා. අනාගතේ ජනේලයක් ගැන දැනගත්තොත් ඒත් එහෙන් දැකලා. වර්තමානයේ දැනගන්නා නම් ඒත් ඇහෙන් දැකලාමයි ජනේල ගැන දැනගන්න පුළුවන්. ඔය දැන් ජනේල කිව්වහන් අපි වෙනම කිව්වනේ රූපය හැදුවා නම් පංච උපාදානස්කන්ධ කියලා. ඒක අතීත පංච උපාදානස්කන්ධේ, අනාගත පංච උපාදානස්කන්ධේ, වර්තමාන පංච උපාදානස්කන්ධේ හේරම හදන්නේ ඇහෙන් දැකලා කියලා අපි විශ්වාස කරනවා. ඒ පුජ්‍යයා හිතනවා එහෙම. එහෙන් දැකලා තමයි ඒ රූප ගැන දැනගන්න පුළුවන් කියලා. හරිද? ඒකත් නිකන් යන්තම් දලා දහසක් ගන්නකො ආයෙ ආයෙ ඒක බලනකොට තව ඊට වඩා ගැඹුරට තේරෙයි ඈ. මම මේ සූත්‍රයේ තියෙන එකේ අපිට වැදගත් හරියට යන්න වෙනවා තව ඔතන නෙමෙයි. වැදගත් ඒ ටික අහලා තියෙනවනේ නේද? ගොඩක් අය අහලා තියෙනවක. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඔය ටික ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා. ඒ ප්‍රපංචය තමයි ඔන්න දැන් පුද්ගලයාව පාලනය කරන්නේ, දුකටපත් කරන්නේ. හරි. ඔක නිකන් ඒ වයින් තේරෙන්නේ නැත්නම් හිතන්න දැන් බල්ලෙක් වතුරට එබුණා. එහෙන් එයාගේම ඡායාව දැක්ක වතුර වැටුණ නේද? දැන් ඕක ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද හිතෙන්නේ? අන්න තව බල්ලෙක් ඉන්නවා. දැන් ඔන්න ප්‍රපංචය. තේරෙනවද? ඇත්තට වතුර බල්ලෙක් හිටියද හිතෙන් කල්පනා කරලා හැදුවද බල්ලෙක්? හිතෙන් කල්පනා කරලා බල්ලෙක්ව හැදුවා. තේරෙනවද ප්‍රපංච කියන්නේ ඇයි කියලා? හිතෙන් කල්පනා කරලා හැදුවා. ඒක ඇත්ත කියලා විශ්වාස කළා. එතකොට මොකද වෙන්නේ? මම වතුරේ ඉන්න බල්ලට පුළුවන් මේ බල්ලව තරහ ගස්සන්. ඒ කියන්නේ එයාම හදපු ප්‍රපංචයට පුළුවන් එයාව පාලනය කරන්න. දැන් මෙයා විශ්වාස කරනවා එහෙන් දකින්න පුළුවන් බල්ලෙක් අර වතුරේ ඉන්නවා. මං කලිනුත් දැක්කා, දැන් බලනකොටත් පේනවා, අනාගතෙත් දකින්න පුළුවන්. මේ චක්කු විඤ්ඤායේසු රූපේසු අතීත අනාගත පච්චුප්පන්. ඒ උදන්නේ ඒ ප්‍රපංච ටිකක් කියලා. හයි, දැන් සමුදාචරන්තියකටපත් වෙලා මූව අභිදවා ගිහිල්ලා. එයාම හදපු එක කියලා එයා දන්නේ. තේරෙනවද? අපිට නෑ. අපි එහෙම හිතනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕගොල්ලෝ තින්නේ ওই මානසිකත්වය. ඔය ප්‍රපංච ගොඩේ තමයි මේ පුරුෂයා ඉන්නේ කියලා මේ පෙන්නන්නේ. දැන් මේ කියන එක තේරුම් ගන්න මම මේ උපමාව දෙන්නේ. ප්‍රපංච කියන එක මොකක්ද ඇහුවනේ? වතුරේ ඉන්න බල්ලා වගේ තමයි ප්‍රපංච. හරි? තව විදිහට කිව්වොත් අර ජනේලේ ප්‍රපංචේ. දැන් අපිට තේින්නේ අර වතුරේ ඉන්න බල්ලා හදපු බල්ලෙක් වගේ කියලා. ඔව්. දැන් ප්‍රපංචේ කියන්නේ ඇත්තටම තියෙන தත්ත්වේ නෙවෙයි. යථාභූත පවතින ස්වභාවය නෙවෙයි. කල්පනා කරලා හිතෙන් හදාගෙන ඕක දැඩිව විශ්වාස කරනවා. අන්නතන හොල්මනක් ඉන්නවා කියලා ඕක ආයේ ආයේ හිතලා හිතලා ඒක ඇත්තක් කරගන්නවා. නේද ප්‍රපංච?
අර මොන වැරදි විදිහට බාර ගැනීම කියන්නේ ගන්න බලන්න.
ඒ අර මොන එහෙ ඉන්න හොල්මන වැරදි විදිහට බාරගත්තද? වතුරේ ඉන්න බල්ලා වැරදි විදිහට බාරගත්තද? ඒක තමයි අරමුණ අරහෙද තිබුණේ. එළියේ තියෙන අරමුණද ওই වැරදි විදිහට බාරගත්තේ? නැත්තම් හිතෙන් හදලා එළියෙන් තිබ්බද? මොකද වෙන්නේ? එළියේ තියෙන අරමුණ වැරදි විදිහට ගත්තද හිතෙන් හදලා එළියෙන් තිබ්බද? වතුරේ තිබෙන බල්ලා කලේ මොකද්ද? වතුරේ ඉන්න බල්ලා එළියේ ඉඳලා ඇතුළට ගත්තද ඇතුළෙන් හදලා එළියෙන් තිබ්බද? බල්ලා වතුරේ බල්ලෙක් ඇතුළට ගත්තා. ඒ එහෙනම් එළියේ බල්ලෙක් ඉඳලා තියෙන ඇතුළට ගන්න. එළියේ බල්ලෙක් ඉඳලාද දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ?
එළියේ බල්ලෙක් නෝ කියන අපට ඇතුළට ගන්න විදියක් නැහැ.
මම බල්ලා කියන්නේ ওই කතාව තමයි. වතුර බල්ලෙක් හිටියේ නැත්තම් මට ඔහොම පේයිද? හැබැයි වෙලා තියෙන්නේ මෙහෙන් මේ දැකපු දේ ගැන කල්පනා කරලා ඇතුළෙන් බල්ලෙක් හදලා ඌ එළියේ ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරලා නේද? ඔව්. අපි ජනේල යන දැනගන්නකොට මොකද උනේ? සබ්දයක් ඇහිලා සබ්දට අනුව හිතලා ඔය ලද්දෙන්නේ ජනේලකින් කියලා හිතෙන් කල්පනා කරලා ඒ ජනේලේ තියෙන්නේ අන්න අරහේ කියලා එළියෙන් තියෙනවා. ඇයි හිතෙන් හදපු එක නේද එළියේ තියලා තියෙන්නේ? බල්ලගලෙත් ඕකම නේද? එහෙන් මොකද්ද දැකලා ඒක ගැන කල්පනා කරලා කල්පනා කරනකොට ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතෙන් හදලා කල්පනා කිරීම තුලයි මේ බල්ලෙක්ව හැදුවි. ඒකට යන් ඉතක්කේති තම් පපංචේති. ඒ ප්‍රපංචයක් බවට පත් වෙන්නේ එළියේ තියෙන එකමයි මේ දැනගත්තේ කියලා මේ හිතේ හදපු එකයි එළියේ තියලා තියෙන්නේ. ඒක මේ කවදාවත් වතුරේ බල්ලෙක් ඉන්න හින්දා නෙවෙයි. මෝඩකමට මෙහෙන් බල්ලෙක් හදලා ඌ එළියේ ඉන්නවා කියලා හිතලා. නේද? අන්නවකට කියනවා ප්‍රපංචය කියලා. අතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න ඔය ප්‍රපංච ටික තමයි නිදානේ මේ ඔක්කොම අකුසල ධර්මවලට මේ දුකට පංච උපාදානස්කන්ධය. ඔව්. ප්‍රපංචයේ ඇත්ත ඇති හැටි නොදන්න තාක් කල් ඇත්ත ඇති හැටි මොකද්ද? හිතපු දේ ගැනයි ප්‍රපංචය හැදුනේ. ඕක එළියේ තියෙන්න පුළුවන්ද? බෑ. එළියේ තියෙනවා කියන්නේ මුලාවට, මෝඩකමට, අවිද්‍යාවට. නේද? ඇත්ත ඇති හැටි නොදන්න කමට. තොට ප්‍රපංචේ තියෙනකන් මේ දුක් ගොඩට අහු වෙනවා. තොට යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසම් ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුඤ්ඤේයේසු රූපේසු. හරි. සමුදේ පස්සේ හැමක දැන් ප්‍රපංච හැදුන හැටි තේරෙනවද? ඇහැයි රූපේ නිසා චක්කු විඤ්ඤාණය පහළ වුණා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනාවක් ඇති වුණා. ඊළඟට යං වේදේති තං සංජානාති විඳතු දේ අඳුරගත්තා. යං සංජානාති තං විතක්කේ අඳුනගත්තු දේ ගැන කල්පනා කළා. යං විතක්කේති තං පපංචේති කල්පනා කරලා ඔන්න ප්‍රපංචේ ප්‍රපංචයක් බවට පත් කළා. ප්‍රපංචේ බවට පත් කළාගෙන දැන් කල්පනා කරපු දේ මේ එළියේ දෙයක්මයි මේ කල්පනා කරන්නේ. වතුරේ ඉන්න බල්ලා ගැනමයි මේ දැන් කල්පනා කරන්නේ. හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා කියලා නුවණක් නෑ. කල්පනා කිරීම කියන්නේ හිතෙන් හදපු දේ හිතෙන් දැනගත්තානේ. වෙන මොකක්ද කල්පනා කරනවා කියන්නේ? හිතෙන් හදන දේ හිතෙන් දැනගන්න එකනේ කල්පනා කිරීම කියන්නේ. නේද? එළියේ තියෙන දේ දැන ගැනීමට නෙවෙයිනේ කල්පනා කිරීම කියන්නේ. හිතෙන්ම හිතන එකටනේ කල්පනා කරනවා කියන්නේ. නේද? ප්‍රපංචෙ වෙන්නේ ඔය එළියේ තියෙන දේ ගැනයි මං හිතන්නේ. දැන් ගෙදර මතක් කරගෙන අරහෙ තියෙන ගෙදර ගැනයි මේ හිතන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ. ප්‍රපංචයන් නෙවෙයිද? මෙතෙන්ට ගෙදර පේනවද? නෑ, කොච්චර හිතුවත් කල්පනා කිරීමක් විතරයි. තේරුණාද? ප්‍රපංච. ප්‍රපංච හැදෙන හැටි ඔය ආ. දැන් ඒ වචන නිකන් ගෙදර අවබෝධ ගන්න. ඒ විදිහටම කියනවා සෝතංචා උසෝ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. සෝතංචා උසෝ. ආඋසෝ කියන්නේ අහගෙන ඉන්න එක්කෙනාට කතා කරන්නේ ආඋසෝ කියලා. ඒක සෝතංච. ඒ කියන්නේ කනත්. පටිච්ච කියන්නේ නිසා. සද්දේච. දැන් සද්දේච කියන එකත් ඉස්සෙල්ලා දාලා ඒකත් නිසා කියලා ගන්න. ඔය පාලිය ලියන්නේ එහෙමයි. ඈ සෝතංච පටිච්ච සද්දේච කියනකොට කනත් සබ්දයක් නිසා. පටිච්ච කියන්නේ ගැටෙනවා එහෙම නෙවෙයි ආ. නිසා කියන තේරුම. පටිච්ච කියන්නේ නිසා. හරිද? ඔය සමහර තැන්වල මේ වරද්දලා තේරුම් කරනවා. ඒක තමයි මං කිව්වේ. අර පටිය වඳිනවා වගේ පටිය කියලා කියනවා. ඒවා මේ බහුබූත කතා ඒවා ගණන් ගන්න එපා. පාලි වචනේ පටිච්ච කියන්නේ නිසා කියන තේරුම ඈ. පටිච්ච සමුප්පාද කියන්නේ නිසා හට ගන්නවා, උපදිනවා ඈ. ඒ නැතුව වචන පටලව ගන්න එපා. මේ කට්ටියට ධර්මයේ තේරුම් ගන්න බැරි කමට කියන කතා. එතකොට මේ පටිච්ච සද්දේ සෝතංචාවසෝ පටිච්ච සද්දේච කණයි සබ්දයයි නිසා මොකද වෙන්නේ? උපජ්ජති. උපදිනවා මොනවාද? සෝත විඥාන. පෙර විදිහට කියන්නේ අර ප්‍රපංචයට යනකම් ඕකෙත් තියෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා හැහැ ප්‍රපංච අතීත අනාගත පච්චුප්පන්න. හැබැයි එතන දාගන්න ඕන සෝත විඤ්ඤයේසු රූපේසු. සෝත විඥාණයෙන් දැනගන්න රූප උපදිනවා කියලා. ඉස්සලගේ චක්කුඤ්ඤයේ ස්වරූපයෙන්නේ චක්කුඤ්ඤයෙන් දැනගන්න රූප හැදෙනවා වගේ දැන් කණයි ශබ්දෙයි සෝත විඥානයේ නිසා කණෙන් දැනගන්න පුළුවන් ඒ ශබ්ද ගැන ප්‍රපංච ටිකක් හැදෙනවා. ඒ වගේම තේරුම් ගන්න ගාහණංචා උසෝ පටිච්ච ගන්ධේච උපජ්ජති ගාහණ විඥාන. ඒක නාසයයි ගන්ධ සුවඳයි නිසා ගාහණ විඥානය හටගන්නවා. ඒකෙත් අර විදිහටම තින්නම් සංගති පස්සෝ විලා ප්‍රපංච දක්වා යනවා. අතීත අනාගත පච්චුප්පන්න නාසයෙන් දැනගන්න පුළුවන් රූප තියෙනවා කියන මට්ටමට යනවා. එළියේ තියෙනවා. එළියේ තියෙනවා නාසයෙන් දැනගන්න පුළුවන් රූප කියන මට්ටමට දක්වා ප්‍රපංචය දක්වා යනවා. ඒක ප්‍රපංචයක් කියන එකයි තේරුම් ගන්නවා. නාසයෙන් දැනගන්න පුළුවන් රූප අරෙහි කරෝල බදිනවා කියලා මෙහි ඉඳන් දැනගන්න පුළුවන්. ඕක ප්‍රපංචයක් කියලා අපි දන්නේ. හරි. ප්‍රපංච කියන්නේම එළියෙන් තිබ්බා කියලා ඉවරයි. එළියේ තියෙන දේ එතකොට ඒව අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන් කියන මට්ටමට දාරගත්තා. එතකොට ජීවහාංචා උසෝ පටිච්ච රසේච දිවයි රසයි නිසා මොකද්ද උපදින්නේ? උපජ්ජති ජීවහා විඥාන. එතකොට ඒකෙත් තින්නම් සංගති පස්සෝ වෙලා එහෙම එහෙම ගිහින් ප්‍රපංචයට දක්වා යනවා. අතීත අනාගත පච්චුප්පන්න වර්තමාන ඒවා තියෙනවා දිවෙන් දැනගන්න පුළුවන් රූප. හරි. ඊළඟට කායංචා උසෝ පටිච්ච පොට්ටබ්බේච කයයි ස්පර්ශයි නිසා උත්පජ්ජති කාය විඥානං. ඒක දෙහිලා ඒකෙන් එන ප්‍රපංචෙන් තේරුම් ගන්න එතන යන්නේ කයෙන් කාය විඥාණයෙන් දැනගන්න පුළුවන් අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප තියෙනවා කියලා බාර ගන්න මට්ටමට ප්‍රපංච කරනවා. ඊළඟට මනසෙන් මනංච ආවුසෝ පටිච්ච ධම්මේච මතකදගත්ත මනසයි ධම්මයි නිසා උපජ්ජති මනෝ විඥාන. මනෝ විඥාණය හට ගන්න කල්පනා කරනවා කියන්නේ ඒකමයි. මනසයි ධම්මයි නිසා මනෝ විඥාන පාල කරනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තම් සංඥානාති යම් සංඥානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පపంచේති යම් පపంచේති තතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතෙන්ද කියන්නේ මොනවාගේ නේද අතීතානාගත පච්චුප්පන්නේසු මනෝ විඤ්ඤේයේසු ධම්මේසු මේකන මනසෙන් හිතන්න පුළුවන් ධර්ම තියෙනවා අතීත රූප වෙන්න පුළුවන් අනාගත රූප වෙන්න පුළුවන් වර්තමාන රූප වෙන්න පුළුවන් ඒකත් ප්‍රපංචේ හිතෙන් හිතන ඒවා එළියේ තියෙනවා කියලා
මාසෙත් තමයි හතරනේ ඔයන්නේ
මෙතන ආයතන හය ආයතන හයෙන් දැනගන්න ටික අර ටික තියෙනවා මම කියෙන්න කියන්නේ දැන් ආයතන හය ඒ ටික පැහැදිලිද? ඒක වැඩි විස්තර කරන්න වෙලා නැහැ. මොකද මම හිතනවා ওই ටික දන්නවා කියලා. ඔය දන්න ටික. ඔය දන්න ටික මදි දහම දකින්න. ඔය දන්න ටික දහම දකින්න මදි. ඔය මුලා වෙන හැටි තමයි ඔය කියා දුන්නේ. නෑ උතනින් එහාට තමයි වැදගත් ටික තියෙන්නේ. ඒ හින්දා ඒ ටික කල්පනාවෙන් අහන්න ඕන. පොඩි විවේකයක් අරන් ඉන්නු නේද? නැත්නම් බර වැඩි. අහගත්තු ටික විනාඩි 10ක විතර විවේකයක් ගන්න. සුළු කොටසක් කතා කළා. තාම දහමට ආවේ නැහැ.